ගරු ඇන්ටන් ජයකොඩි නියෝජ්‍ය ඇමතිතුමා, ඔබතුමාට විනාඩි 12ක කාලයක් ලැබෙනවා.
බොහොමත්ම ස්තුතියි සභාපතිතුමියනි. විශේෂයෙන්ම අද දින මේ මහජන ආරක්ෂක ආඥා පනත යටතේ හදිසි නීතිය හදිසි තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේ මං හිතනවා මේ රට හදිසි නීතිය සහ හදිසි තත්ත්වයන් යටතේ තමයි මේ රටේ වැඩි කාලයක් මේක පාලනය වුණේ. එකේ ප්‍රධානම වශයෙන් පාලනය කෙරුණේ අපේ විපක්ෂයේ කණ්ඩායම් තමයි, විපක්ෂ තමයි මේ රට පාලනය කෙරුවේ. ඉතින් මේ පාලනය කරන කාලය තුලදී සිදු කරපු මේ හදිසි නීතිය තත්ත්වයේ යටතේ අපි දන්නවා කොහොමද ඒක පාලනය වුණේ. උද්ඝෝෂණ මර්ධනය කෙරුවා. ඊට පස්සේ ගත්තොත් මාධ්‍ය මර්ධනය කෙරුවා. දේශපාලන විරුද්ධවාදීන් මර්ධනය කෙරුවා. ඉතින් මෙහෙම තත්ත්වයක් යටතේ ඔවුන්ගේ ක්‍රියාකලාපය මත ඉඳලා මේක ගැන හිතනවා. ගරු සභාපතිතුමියනි, මේක මේ හදිසි තත්ත්වයේ යටතේ අපි කියනවා මේක ආපදා තත්ත්වය, දිත්වා සුළු කුඩාටුවෙන් පැවති ආපදා තත්ත්වය යටතේ ජනතාවට සහය දීම සඳහා පවත්වන ලබන දික්කිරීමක් මිසක් වෙන කිසිදු එකකට නෙමෙයි. ඇත්තටම විපක්ෂයට කාර්යභාරයක් තියෙනවා උද්ඝෝෂණය පවත්වන්න. ඔවුන්ගේ ඒක කළ යුත්තක්, ඔවුන්ගේ විපක්ෂයේ කාර්යභාරය. ඉතින් මම හිතනවා විපක්ෂයට උද්ඝෝෂණය, එහෙම නැත්නම් වෙනත් වූ දෙයක් සංවිධානයේ උද්ඝෝෂණයක් සංවිධානය කරගන්න නොහැකි වීම මේකට අදාළ කරගන්න එපා. අපි දැක්කා පහුගිය කාලේ, පහුගිය ටිකේ උපාධිධාරීන්, එහෙම නැත්නම් සංවර්ධන නිලධාරීන්ගේ ගැටලුවේදී විපක්ෂය ඒකට මැදිහත් වෙන්න උත්සාහ කරනවා කරනවා කරනවා, අන්තිමටම ලේිනුත් අස්සම් කරලා දෙන්නක් කිව්වා. නමුත් ඒක හොඳ වෙලාට උන්නේ නැහැ. ලේින් අස්සම් කරන්න ගියා නම් ඒක ඇතුලේ තියෙන්නේ ලේ නෙමෙයි කියලා පැහැදිලි වෙනවා. ඉතින් මං හිතනවා ගරු සභාපතිතුමියනි, මෙන්න මේ හදිසි තත්ත්වයක් යටතේ අපි මේක ගේන්නේ ඇයි කියන එක මෙන්න මේ දිත්වා සුළු කුණාටුවේදී ඇතිවූ තත්ත්වයන් පිළිබඳව, මේකේ ගැඹුර පිළිබඳව යම්කිසි අවබෝධයක් ගත්තොත් හොඳයි කියලා. අපි දන්නවා අපිට ආපදාවක් හැටියට, විශාල ආපදාවක් හැටියට මේට පෙර සිද්ධ වුණේ 2004 දෙසැම්බර් 26 පෝය දිනේ උදේ සිදුවෙච්ච සුනාමිය. ඒ කියන්නේ ඉන්දුනීසියාවට මැග්නිටියුඩ් එක 9.8ක භූමිකම්පාවෙන් සිදුවෙච්ච විනාශය. අපි ඒක දැක්කේ මේක තමයි දැවැන්තම විනාශය. මේක තමයි දැවැන්තම විනාශය කියලා දැක්කේ. හැබැයි මේකෙන් විශාල සංඛ්‍යාවක් 30,000කට ඊතර වගේ ආසන්න ප්‍රමාණයක් මිය ගියා. හැබැයි මේක බලපෑවේ ඉතා කුඩා ප්‍රදේශයකට, වෙරළ තීරයේ දිගට තමයි. ඉතින් මේක ඇත්තටම ගත්තොත් අඩි 30ක් 40ක රැල්ලක් ආවා. ඉතින් මේකට තවත් බලපාපු සාධකයක් තිබුණා එදින පෝය දවසක්. පෝය දවසේ නිසා මේකේ ජලමට්ටම, මුහුදේ ජලමට්ටම සාමාන්‍යයෙන් දළ වශයෙන් බොහෝ විට මීටරයක් විතර තවත් අඩි 2-3ක් ඉස්සෙනවා. මේකත් බලපෑවා. මෙන්න මේ හේතු සාධක නිසා විශාල ජනතාවක් මිය ගියා. හැබැයි මේකේ වටිනා, මේකේ ආපදාව නිසා සිදුවෙච්ච විනාශය හැටියට දක්වන්නේ $1.12 billion. හැබැයි අපි මේ දිත්වා සුළු කුණාටුව ගත්තොත් මේ වගේ 4 ගුණයකට ආසන්න ප්‍රමාණයක් විනාශයට පත් වෙලා තියෙනවා. විපක්ෂ නායකතුමත් පිළිගන්නවා ඒක. තව ඒක නිවැරදිව කැල්කුලේට් කරලා නැහැ, ගණනය කරලා නැහැ. ඒක ඉදිරියට ප්‍රකාශ කරන්න පුළුවන්. ඉතින් ගරු සභාපතිතුමනි, අපි දන්නවා මේකේ දිස්ත්‍රික්ක 22කට දැඩිව බලපෑවා. ඉතුරු දිස්ත්‍රික්ක 3ටත් යම් ආකාරයක බලපෑමක් සිද්ධ වුණා මේකෙදි. මේ දිත්වා සුළු කුණාටුව ගත්තොත් අපි දන්නවා මේක පළමු කාණ්ඩේ, එහෙම නැත්නම් දෙවන කාණ්ඩේට අයත් සුළු කුණාටුවක්. මේක 4-5 දක්වා වර්ධනය වුණා නම් මේක මීට වැඩිය විශාලයි. මෙන්න මේ මෙහෙම වෙලත් අපි දන්නවා පළවෙනි සහ දෙවෙනි එකේදී වර්ෂාපතනයේ දැඩි වර්ෂාපතනයක් පතනිය වුණා. අපේ රටේ භූ විෂමතාවය නිසා මේක තිබෙන මධ්‍ය කඳුකරයත්, ඒ වගේම මේකේ කේන්ද්‍රයේ නැගෙනහිර වෙරළ තීරයේ ඔස්සේ ඉහු උඩට ගමන් කිරීමත් නිසා විශාල වර්ෂාපතනයක් අපේ රටට පතිත වුණා. සමහර ස්ථානවල 600 දක්වා වූ, 600ටත් වැඩි වෙච්ච මිලිමීටර ප්‍රමාණයක වර්ෂාපතනයක් මේකට පතිත වුණා. එතකොට මේක ගත්තොත් එහෙම ගරු සභාපතිතුමියනි, වර්ග කිලෝමීටරයකට වර්ග කිලෝමීටරයක් සැලකුවොත් අපි දන්නවා මේකට ලැබෙන වර්ෂාවේ ජලයේ ප්‍රමාණය අපි සාමාන්‍ය අක්කර අඩි වලින් කියන්නේ ඒක ගත්තොත් එහෙම දල වශයෙන් 500කට ආසන්න ජල ප්‍රමාණයක් ලැබුණා සමහර ස්ථානවලට. ඉතින් මේක කොච්චරක්ද කියලා කියනවා නම් අපි දන්නවා කොත්මලේ ජලාශය අපි සැලකුවොත් මම උදාහරණයක් ඇටියට මේක බරපතලකම තේරුම් ගැනීමට මම කියන්නම්. කොත්මලේ ජලාශයේ පෝෂක ප්‍රදේශයට ලැබිච්ච වර්ෂාපතනය කොත්මලේ ජලාශයේ ගබඩා කරලා හැකි ජල ප්‍රමාණය වගේ තුන් ගුණයකට වඩා වැඩි වැඩි ජල ප්‍රමාණයක් ලැබුණා. ඉතින් මේක දින එකමාරක් තුල තමයි මේ ජල ප්‍රමාණය ලැබෙන්නේ. අපි දන්නවා ජලය ගමන් කරන ආකාරය. ජලය ගමන් කරන්නේ රන් ඔෆ් වෙන්නේ මේක ජලය ගලාගෙන යන්නේ ඉතාම කෙටි කාලයක් තුල. දින එකමාරක් වුණාට පැය කීපයක් තුල තමයි පැය කීපයකින් ඒ කියන්නේ අවසාන භාගයට කීපයකින් තමයි ආරම්භ වෙන්නේ. ආරම්භ වෙලා ගලාගෙන යනවා ගලාගෙන ගිහිල්ලා ජලාශයේ පිරෙනවා. ඉතින් මෙන්න මෙහෙම කටයුත්තක් නිසා අපි දන්නවා ජලාශයේ ආරක්ෂාවට ඉංජිනේරුවරු ඒකේ යම් යම් කාර්යයන් සිද්ධ කෙරුවා. ඒකේ ප්‍රතිවිපාක අපි දැක්ක ගම්පොළ පීරදෙමින් සහ ඊට පල්ලෙහා වෙච්ච ජල ගැලීම් ප්‍රමාණය. ඉතින් ගරු කතානායකතුමියනි මේක ඊට අමතරව මේක සිදුවෙච්ච විශාලතම එක තමයි අපි මධ්‍ය කඳුකරයේ තියෙන පස් ස්තරවලට ලැබෙච්ච විශාල ජලය නිසා මේක උරාගෙන උපරිමයටත් වඩා වැඩි ප්‍රමාණයක් ජලයේ අතිරික්තයක් තිබීම නිසා මේක මේ පස ද්‍රාවණයක් ලෙස හැසිරෙන්න පටන් ගන්නවා ඉතාම සුළු චලනයකදී. මොකද වෙන්නේ මේක ගලාගෙන පහළට කඩාගෙන හැලෙන්න පටන් ගන්නවා. මේකේ දාරාගෙන ඉන්න බෑ. මේකේ බෑරින් කැපැසිටි එකක් නැහැ. මේක පල්ලෙහාට ගලාගෙන එනවා. ගලාගෙන මේ මේක නිසා අපි දන්නවා ස්වභාවික බෑවුම්වල සහ මිනිසා විසින් සිදු කරනු ලැබූ බෑවුම් එකනේ ඇලිවල 1250කට අධික ප්‍රමාණයක් මේකේ ගලාගෙන ගියා. මේකේ නායයන් ප්‍රමාණයක් සිද්ධ වුණා. ගරු සභාපතිතුමියනි, ඉතින් අපේ රටේ මේ ස්ථායීතාවයේ රැඳිලා තියෙන අපේ ජලාශ වේවා අපේ ස්වභාවික බෑවුම් වේවා මේක රැඳිලා තියෙන්නේ මිලිමීටර් 200ට වඩා අඩු වර්ෂාපතනයන්ට. ගරු සභාපතිතුමියනි, මෙන්න මේ හේතුව නිසාම අපි දන්නවා මේකේ බලපෑම 111,000කට ඉතර වගේ පුද්ගල බලපෑමක් සිද්ධ වුණා මේකෙන් ගම් වතුරින් සහ නායෑමෙන්. ඒ වගේම මධ්‍යස්ථාන 1400කට වඩා වැඩි ප්‍රමාණයක් දාන්න සිද්ධ වුණා. ඒ වගේම මියගිය ප්‍රමාණය 650කට ආසන්නයි. ඒ වගේම අතුරුදහන් වූ ප්‍රමාණය 173කට ආසන්න ප්‍රමාණයක්. ඉතින් මෙන්න මෙවැනි තත්වයක් යටතේ ජනාධිපතිතුමාට සිද්ධ වුණා හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරන්න. මේ හදිසි තත්වය ප්‍රකාශයට පත් කරන්නම සිද්ධ වුණේ මෙන්න මේ විපතට පත් වෙච්ච ජනතාවට කොහොමද සාන සලසන්නේ කියන එක. එතකොට අපි දන්නවා 2025 11 28 දින 24 64 අලෙරක් 30 කියන දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයක් මේකට නිකුත් කෙරුවා. නිකුත් කරලා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් කෙනෙක් පත් කෙරුවා. එතකොට අපි දන්නවා මේ විවසනයකදී අපිට ප්‍රධාන වශයෙන්ම ජනාධිපතිතුමාගේ ඉඳලා ආණ්ඩුකරණයේ ඉන්න සියලුම දේශපාලන අධිකාරියන් මේකට සම්බන්ධ වුණා. ඒ වගේම සමහර විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු ඇත්තටම මහන්සි වුණා. ඒ වගේම මේ රටේ ජනතාව මහන්සි වුණා. මේ රටේ රාජ්‍ය සේවයේ විශාල වශයෙන් මහන්සි වුණා. ඒ වගේම ත්‍රිවිධ හමුදාව මෙන්න මේ කියන සහභාගීත්වයෙන් දේශපාලන දැක්ම මත අපි මේ සුලුකුණාටුවේ සිදුවෙච්ච ආපදාවෙන් යම් කිසි මට්ටමකට උඩට ගේන්න පුළුවන්කමක් ලැබුණා මෙන්න මේ දැක්ම නිසා අපි කියනවා ඒකට සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. එතකොට අපිට මන් දැක්ක විපක්ෂයෙන් අහනවා ඇයි හදිසි තත්ත්වයක්. මම කියන්න හදිසි තත්ත්වයක් අවශ්‍ය වෙන්නේ හදිසි තත්ත්වයක් අපි ප්‍රකාශයට පත් කෙරුවට පස්සේ ජනාධිපතිතුමාගේ මැදිහත් වීමෙන් අපි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් කෙනෙක් පත් කෙරුවා. මෙන්න මේ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් මොකද කෙරුවේ ත්‍රිවිධ හමුදාවට නියෝග දෙන්න පටන් ගත්තා. මට ලැබිච්ච පුද්ගලික මම මේ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්ට කතා කරලා අවශ්‍ය කටයුතු ඔහුගෙන් ලබාගෙන අවශ්‍ය පියවරවල් ගත්තා. එක වෙලාවක මට මතකයි මේ රටේ නායෑම් සම්බන්ධයෙන් වාර්තා දෙන්න NBRI එකට හැකියාවක් තිබුණේ තිබිච්ච භූ විද්‍යාඥයෙක්ගේ හිගකම නිසා. ඒ වෙලාවේ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්ට කතා කරපුවාම ඔහු අනිත් ආයතන වලට කිව්වා වහාම ඉන්න භූවිද්‍යාඥයෝ මේ සඳහා රිලීස් කරන්න. ඇත්තටම ගත්තොත් භූවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව ජල සම්පත් මණ්ඩලය සහ අනිකුත් ඒ වලින් මේ භූවිද්‍යාඥයෝ ටික නිදහස් කරන්න හැකියාව ලැබුණේ මේ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්. ඒ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් පත් කරන්නේ හදිසි තත්වයේ යටතේ. එතකොට කාටවත් කියන්න බෑ මේක යටතේ කියලා. ඒ වගේම යුනිවර්සිටි විශ්වවිද්‍යාල වලට මේ ගහපු චක්‍රලේඛයත් එක්ක අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්ගේ චක්‍රලේඛයත් එක්ක පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භාංශයේ භූවිද්‍යාංශයේ සිසුන්ගේ අවසාන විභාගය කල් තියලා ඒක කල් දාලා ඒක ඉන්න ශිෂ්‍යෝ ටිකත් මේ කාර්යයට දැම්මා යොදාගත්තා මේකට සහාය දෙන්න කියලා. එතකොට මෙහෙම වටපිටාවක් තුල තමයි අපි
ධර්මයෝජනවත්තුමා තව විනාඩි දෙකක් කාලයක්
පාවිච්චි කරගන්න. බොහොමත්ම ස්තුතියි සභාපතිතුමියනි. එතකොට මෙහෙම මේකට අපි ඇත්තටම මේකට කෘතඥතාවයේ පළ කරන්න ඕනේ මේ සඳහා. අපි දන්නවා මේ වෙනකොටත් සමහර අවුරුදු 8කට වැඩි කාලයක් ගත්තු නායයන් තියෙනවා මීරි බැද්ද. ඒ වගේම තව ඒවා තියෙනවා. තාම සමහර ඉන්නවා සමහර පුද්දලෙව් සමහර පවුල් ඉන්නවා අනාථ කඳුරුවල. ඉතින් මෙහෙම තත්වයක් යටතේ තමයි ඔබතුමාලගේ කාර්යභාරය සිද්ධ වුණේ. දැන් NBRI එක ගැන NBRO එක ගැන කතා කරනවා. එතුමා විපක්ෂ නායකතුමාගේ පියා තමයි මේක ආරම්භ කෙරුවේ. එතුමාගේ අමාත්‍යංශය මට මතක විදියට එතුමාගේ අමාත්‍යංශයට තේ NBRO එක තිබුණා. හැබැයි එතුමාලා මේක පනතකින් මේක තහවුරු කෙරුවේ නැහැ. මෙවැනි වැදගත් ආයතනයක්. අපි ඇවිල්ලා දැන් මාස 3-4කට කලින් තමයි මේකට අවශ්‍ය කරන පනත ගෙනල්ලවලා ඒක රටේ වැදගත් ආයතනයක් බවට අපි පත් කරගත්තා. දැන් විපක්ෂ නායකලට ඒව අමතකයි. තමන් කොහොමද හැසිරුනේ කියලා. ගරු සභාපතිතුමියනි, ඉතින් මං හිතනවා විපක්ෂයේ පැවැත්ම තියෙන්නේ වෙන මොකවත් නෙමෙයි. ආපදාවට ලක් වූ ජනතාව තවත් පීඩාවෙන් සිටිනවා නම් ඔවුන්ගේ පැවැත්ම තහවුරු කරගන්න බලනවා. ඒ වගේම රටේ දුප්පත්කම තියෙනවා නම් ඒ දුප්පත්කම මත තියලා ඔවුන්ගේ තහවුරු කරන්න බලනවා. ඒ ඔවුන්ගේ දේශපාලන ස්ථාවරත්වය. ඒ වගේම ඔවුන්ගේ ජනතාවගේ නූගත්කම පාවිච්චි කරලා ඔවුන් උත්සාහ කරනවා ඔවුන්ගේ දේශපාලන ස්ථාවරය තහවුරු කරගන්න, ඔවුන්ගේ පැවැත්ම තහවුරු කරගන්න. ගරු සභාපතිතුමියනි, අපි ආණ්ඩුවක් විදිහට මේක ජනතාවාදී ආණ්ඩුවක්. මේ ජනතාවාදී ආණ්ඩුව හැමතිස්සෙම හිතන්නේ ජනතාව පිළිබඳව. ජනතාවගේ පීඩාව, ජනතාවගේ දුප්පත්කම, ජනතාවගේ සාක්ෂරතාවේ උගත්කම, ඒ කියන්නේ දේශපාලන සාක්ෂරතාවේ, ඒ වගේම සංස්කෘතික සාක්ෂරතාවේ, ඒ වගේම විද්‍යාත්මක සාක්ෂරතාවේ ඉහළ දක්වන්න තමයි අපි කටයුතු කරන්නේ. ඒක මේක අපිට එවැනි දේවල් එක ජනතාවගේ පීඩාවන් එක සෙල්ලම් කරන්න අපිට අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඒක නිසා තමයි අපි මේ NBRO එහෙම නැත්නම් අපි මේ හදිසි නීතිය මේ හදිසි අවශ්‍යතාවය අපි දීර්ඝ කරන්නේ. ඉතින් මං හිතනවා විපක්ෂය ඒකට සහයෝගය දෙන්න ඕනේ. මොකද මේක අපි මේ ආපදාවට ලක් වෙච්ච පවුල් දැනට ඉන්නවා පූර්ණ හානි වෙච්ච 6018ක්, ඒ වගේ මර්ධ හානි වෙච්ච 108000ක් ඉන්නවා. මේ ප්‍රශ්නය විසඳන්න, මේ පීඩාව විසඳන්න අපිට අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් කෙනෙක් අවශ්‍යයි. මේ හදිසි අවශ්‍යතාවය අපිට අවශ්‍යයි. මේ හදිසි අවශ්‍යතාවය මේ සඳහාම පමණයි. ඉතින් මං හිතනවා ඒකට විරුද්ධ වෙන්න විපක්ෂයට අවශ්‍යතාවයක් නැහැ. හැබැයි ඔවුන් විරුද්ධ වෙන්නේ තමන්ගේ පැවැත්ම නැතිවී කියලා. මොකද ඒකට හේතුව ඔවුන් විඳින පීඩාව නැති වුණොත් ඒක ඔවුන්ට බරපතල ප්‍රශ්නයක්. බොහොමත්ම ස්තුතියි මේ සඳහා කාලය ලබා දුන්නා.